හොඳයි. එහෙනම් හොඳින් සවදානවන්න කාල වේලාවට අනුකූල වන ආකාරයේ මේ ශ්‍රම දෙනාටම ප්‍රයෝජනවත් ප්‍රයෝජනයක් වන ඉතාම සරල දේශනාව පිළිපැත් කියන බලාපොරොත්තු වන විශේෂයෙන් මේ දිනේ සත් එක ප්‍රයෝජනවත් වේවි කියන කරුණ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ එක්තරා සිත දිනයක් හිටියා. දෙමාපියන් විවාහ වෙන්නට කියලා කියනවා මෙයාගේ කිසිම රුචිකත්වයක් තිබුණේ නැහැ විවාහ වෙන්න. ඉතින් දෙමාපියන්ගේ බලපෑම නිසා විවාහ වුණා. ස්වාමීන් වහන්සේට කියලා අපි මහණ වෙන්න ඕනේ කියලා හිතලා අවශ්‍යතාවටගෙන මහණ වුණා දෙව්දත් පාක්ෂික භික්ෂුණී වහන්සේ කෙනෙක් සමීපේ. ටික කාලයක් යනකොට ළමයෙක් හම්බෙන්න එනවා. ඉතින් දෙව්දත් ළඟට එක්කෙන ගියාම නින්දාවක් වෙනවා කියලා එළේවා. මම බුදුරජාණන් වහන්සේ ගාවට ඊට පස්සේ ගියා. ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ සිද්දෝෂෙද්දී හොඳට දන්නවා. නමුත් ලෝකයාගේ වැරදි අදහස් වලින් නිදහස් වීම සඳහා විශාකා උපාසිකා වැනි ප්‍රභූ පිරිස ගෙන්නලා ඇයව පරික්ෂා කරන්න කියලා. පරික්ෂා කළාට පසුව විශාකාදී ආයේ ප්‍රකාශ කළා මෙයා මහාන වෙන්න තිස්සල්ලයි ළමෙක් මේ බඩට ඇවිල්ලා තියෙන කියන කතාව. ඒ නිසා බුදුහාමුදුරෝ අනුමත කළා එයාට භික්ෂුණී ජීවිතය දරුගබස් රහිතවම පවත්තාවල යන්න. කවුරුත් ලෝකයේ කිසිම කෙනෙක් ඊට පස්සේ ඇයට නින්දා පහස කළේ නැහැ. ළමෙක් ලැබුණා බුදුරජාණන් පේමි ළමෙක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා ඒ රටේ රජතුමාට මේ ළමයා හදාගන්න කියලා. ඉතින් මේ මෑණියෝ ළමයා දකින්නත් නැහැ. ළමයා පිටේ ආදරය තියෙනවා. නමුත් ආශිර්වාද කරන්නට දකින්නට කතා කරන්න අවස්ථාවක් නැහැ. මේ ළමයාගේ නම කාශ්‍යප කියලා කියවා. ටික කාලයක් ගියාට පස්සේම ඌ බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදුණා. බුදුරජාණන් වහන්සේට යම් කිසි රසවද්දයක් එහෙම කන්නට බොන්නට ලැබුණොත් දානය සඳහා මේක කාශ්‍යපට ගිහිල්ලා දෙන්න කියලා තවත් හාමුදුරු කෙනෙකුට කියනවා. එහෙම දේශනා කරපුවාම කතරස්ස කස්සපස්සේ කොයි කාශ්‍යපටද කියලා භික්ෂුන් වහන්සේලා විමසනකොට කුමාර කස්සපස්සේ අර පොඩි කාශ්‍යපට හිංගල මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ පැවිදි සිටින නිසා කුමාර කස්සපස්සේ කියලා කියන කුමාර පස්සකට මේක දෙන්න කියලා. ඒක නිසා ඒ හාමුදුරන්ගේ නම කුමාර කාශ්‍යප නමින් තමයි ප්‍රසිද්ධියට පත් වුනේ. විචිත්‍ර ධම්ම දේශනා කිරීමෙන් අගතැන්පත් භාවයට පත් වූ විචිත්‍ර කසික ස්වාමීන් වහන්සේ නම බවට පත් වුණා. අවුරුදු 12ක් මෙලෙසින් ගත වුණා. ඒ පොලි ස්වාමීන් වහන්සේ රහත් භාවයට පත් වූවා. නමුත් අර මෑණියෝ තමන්ගේ පුතාගෙනම සිත සිතා හිටපු නිසා පුත්‍ර ශ්‍රේණියේ පැවතිච්ච නිසා මොනම ආකාරයකින්වත් මාර්ගඵලයක් ලබන්නට හැකියාවක් ඇත ලැබුණේ නැහැ. පුතා දැක්කත් කතා කරන්න අවස්ථාවක් නැහැ. කතා කරන්නට අවස්ථාවක් බලබලා මේ සිටින් දිනක් පාරේ යනකොට ඒ කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ නමක් දැන් ඉදිරියට වැඩියා. වඩිනවල් දකින්නකොටම ගිහිල්ලා මව කෙනෙක් තමාගේ දරුවන් දකින්න නැතුව අවුරුදු 10ක් 12ක් ගත වුණාට පස්සේ කොයිතරම් ශ්‍රේණියක් ඇති වෙනවද ඒ ශ්‍රේණියකින් නිතුව ඒ කුමාර කාශ්‍යප හාමුදුරන්ට කතා බහ කළා. කුමාර කාශ්‍යප හාමුදුරුවෝ කිසිම ගාණක්වත් දැක්කේ නැතුව තවම බැරි වුණාද ඔබට පුත්‍ර ශ්‍රේණියේ නැති කරගන්නට කියලා යන්නට කියලා. ඊට පස්සේ මේ මාතාව කල්පනා කළා, අනේ මං අවුරුදු 10ක් 12ක් තිස්සේ මෙවැනි පුතෙක් නිසාද මේ විදියට දුකින්ද? මට කිසිම ඇල්මක් නැති, බැඳීමක් නැති, ආදරයක් නැති මේ විදියට කතා කරපු පුතෙක් වෙනුවෙන් ඉන්නේ මා මේ කාලේ මෙකමන කාලයක් විහිෂ වේශී දුක් වී සිටියේ කියලා ඒ පුතා කෙරෙහි තිබුණු බැඳීම එවලේ මත්හැරියා. අත්හරින්නට එයාට සිදුණා. එදාම භවනා කළා. එදාම රහත් භාවයට පත් වුණා. ඒත් අවුරුදු 12ක් තිස්සේ උත්සාහ කළත් කිසිම මාර්ගඵලයක් ලබන්නට නැහැ කුණේ. මේ බැඳීමක් තිබිච්ච නිසා, තමාගේ පුතා කෙරෙහි බැඳීමක් තිබෙන නිසා. භවනා කරන අය විසින් යම් කිසි ප්‍රතිඵලයක් ගැනීමට බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ භාවනා කරන අවස්ථාවේදී යන්තාව සමාගයේ බැඳීම් තියෙනවා. ඒ සියලුම බැඳීම් සිතින් අයින් කරලා නිදහස් වූ මනසකින් යුතුව භාවනා කරන්න ඕන. එහෙම නැතුව එක එක්කෙනාගේ බලපෑම්, එක එක්කෙනාගේ කීම්, එක එක බැඳීම් ආදිය තමාගේ සිත තුළ තබාගෙන ක්‍රියාත්මක කරන්නට ගියොත් එහෙම භාවනාවෙන් ප්‍රතිඵලයක් ගන්නට බෑ. එම නිසා භාවනා කරන අය සියලු භාවනා කරන අවස්ථාවේදීවත් සියලුම බැඳීම් අතහරින්නට ඕනේ. තමන් අවබෝධ කරගන්නට ඕනේ කොච්චර දුරට තමන්ගේ දරුවන් කෙරෙහි බැඳී හිටියත් නැත්නම් දෙමව්පිය සහෝදර සහෝදරියන් කෙරෙහි බැඳී හිටියත් මේ සියල්ලම කවදා හෝ දවසක අනිවාර්යයෙන්ම අතහරින්නට සිදු වෙන බව. තමාගේ මරණය කොයි වෙලාවෙ ඉද්දන්නෙත් නැහැ. අන් අයගේ මරණය කොයි වෙලාවෙ පැමිණෙයිද කියන්න දන්නෙත් නැහැ. ඒ මරණයට පස්වන විට කිසිම විකල්පයක් කිසිම කෙනෙකුට නැහැ. නියත වශයෙන්ම සියල්ලම අතහරින්නට වෙනවා තමාගේ ජීවිතය සමගම. ඒ අතහරිනකොට ඒ කිසිවෙක් අපපසුපසෙන්නේ නැහැ. නමුත් ඒ අය වෙනේ යම්තාක් කුසල හෝ අකුසල කර්ම සංස්කාර අපි රැස් කරලා තියෙනවා නම් ඒවැ විපාක පමණක් අපි පසුපසින් එනවා. අපි හිතමු ගියාත්මෙත් අපි මනුෂ්‍යයන් වශයෙන් ඉපදිලා හිටියයි කියලා. එදා හිටපු අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ නැත්නම් විවාහ වෙලා හිටියනම් දූ දරුවන් ආදී අද කිසිවක් නැහැ. එදා සියල්ලම අතහැරලා අපි ආවේ මේ අලුත් අම්මලා අලුත් තාත්තලා සහෝදර සහෝදරියෝ තමයි මේ දැන් සිටින්නේ. සමහරට එදා සිටපු දෙමව්පියෝ තවත් ජීවත් වෙනවා නම් අනේ මගේ දරුවෝ කී කියා හිත හිතා පින් දෙනවත් ඇති, දුක් වෙනවත් ඇති, කුසල කර්ම සිදු කරනවත් ඇති. අපි නමුත් ඒවා දන්නේ නැහැ. එහෙමයි හිතියද කියලා අද දැක්කත් අපිට හඳුනා ගන්නවත් බැහැ. එහෙම කෙනෙක් අද අපිට ඇත්තටම මුණ ගැහුණත් හඳුනා ගන්නවත් බැහැ. මේ තත්ත්වයම තමයි දැන් සිටින අයගේ ස්වરૂපය. මේක අවබෝධ කරගන්නට බිය විය යුතු නැහැ. මේ අවබෝධය ඇති කරගත්තාට පසුව තමාගේ සිත තුළ තියෙනවන යම් කිසි අනවශ්‍ය ආකාර බැඳීමක් ඒ බැඳීම් අයින් කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. මේ බැඳීම් සබාවන ඉන්නේ ඒ තරම් සුදුසු දෙයක් නෙවෙයි, ඒක නුසුදුසු දෙයක්. මොකද මේ බැඳීම් සහිතව සිටින කෙනෙක් නැත්තම් සිටින දෙයක් මරණ මොහොතේදී සිහිපත් වුනොත් නියත වශයෙන්ම දුකට උපදින්නට සිදු වෙන නිසා. යම් කිසි කෙනෙක් හෝ යම් කිසි දෙයක් පිළිබඳ මරණ මොහොතේ ආශාවක් ජනිත වුණා නම් ආදරයක් ඇති වුණා නම් නියත වශයෙන් ප්‍රේත ලෝක වැනි තැන් වලයි උපදින්නේ. එම නිසා මේ බැඳීම් ටික ටික හරි අඩු කරගන්නට ඕන. ඒක තමන්ගේ සුභසිද්ධිය සඳහා හේතු වෙනවා. යම් කිසි කෙනෙකුගේ සිත තුළ යම් කිසි දෙයක් හෝ යම් කිසි කෙනෙක් පිළිබඳ බැඳීම යම්තා තදට තියෙනවා නම් ඒ තාක් දුරට ඔහුගේ සිතට ඒ පිළිබඳ පහළ වෙන දුක වැඩි. අපේ බැඳීම අඩුවෙන්ද අපේ සිතේ දුක අඩු වෙනවා. බැඳීම වැඩි වෙන්න සිත තුළ පහළ වෙන දුක වැඩි වෙනවා. එම නිසා ඒක ඒ යථා තත්ත්වය අවබෝධ කරගත යුතුයි. එහෙම අවබෝධ කරගන්නකොට මේ කිසිවක් අපිට අතහරින්නට අවශ්‍ය වෙන්නේ අපේ සිත තුළ තියෙන අනවශ්‍ය ආකාර බැඳීමයි අතහරින්නට වෙන්නේ. මේ තත්ත්වය සෑම කෙනෙක්ම තේරුම් ගන්නට ඕනේ. ඒ තේරුම් ගත්තාට පසුව ඒ අනුව කටයුතු කිරීමෙන් තමාට මෙලොව යහපතත් පරලොව යහපතත් නිවන් සුව ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගන්නට පුළුවන්. මේ සිදුවීම අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ ගාථාවක් දේශනා කළා. ඒ පිළිබඳව සංඝයා කතා කළා. කතා කරනකොට දෙන්නට වැඩම කළ බුදුරජාණන් වහන්සේ කුමක් අරමුණු කරමින් කුමක් ගැනද ඔබලා කතා කර කර හිටියේ, මේ කරුණ ගැනයි කතා කළේ කියලා එහාමුදුරු ප්‍රකාශ කළාට පස්සේ එතෙන්දී ප්‍රකාශ කරනවා, තාහි අත්තනෝ නාතෝ කෝහිනාතෝ පරෝසියා අත්තනාව සදන්තේන නාතන් ලබති දුල්ල බං කියන ගාථාව. අත්තාහි අත්තනෝ නාතෝ තමන්ට තමන්ගේ පිහිටමයි, වෙන කෙනෙකුගේ පිහිටක් කෝහිනාතෝ පරෝසියා වෙන කවරෙක් නම් තමන්ට පිහිට වෙයිද? අත්තනාව සදන්තේන ඒක නිසා තමාගේ ආත්ම භාවය තමා විසින්ම දමනය කරගත්තා නම් නාසං ලබති දුල්ලබන් දුල්ලබෝ නිර්වාණ ධාතුව ඔහුට අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. මේක පැහැදිලිව තේරුම් ගන්නට ඕන. අත්තාය අත්තනෝ නාතෝ කියන කරුණ සෑම කෙනෙක් විසින්ම ඒ අවබෝධය ඇති කරගත යුතුමයි. සමණ්ඩ තමන්ගේම පිහිටයි කෝහිනාතෝ පරෝෂ්‍යා වෙන කවරෙක් නම් තමාට පිහිට වෙයිද කියන. සාමාන්‍යයෙන් අපිට පොඩි කාලයේදී දෙමාපියන්ගේ රැකවරණයේ ආශ්‍රාව පිහිට ලැබුණ නැත්නම් අපිට වැඩෙන්නට බෑ. කවරෙකුගේ හෝ වැඩිහිටියෙකුගේ ආශ්‍රාව පුදා දරුවෙකුට ලැබෙන්න ඕන නැත්නම් කවදාවත් වැඩෙන්නේ නැහැ. ඒ අය අපිට පිහිට වුණා තමයි. ගුරුවරු අපිට ඉගැන්වුවා, ගුරුවරු අපිට පිහිට වුණා තමයි. නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අප අනුගමනය කළා, නැත්නම් සංඝරත්නය අපට යම් යම් දේවල් කියලා දුන්නා, සංඝයා අපට පිහිටුණා තමයි. නැත්නම් තමන්ගේ නෑදෑ හිත මිත්‍රයෝ ආදී යම් යම් අවස්ථාවලදී අපිට පිහිට වෙන්නේ නැහැ කියලා අප කියනවා නෙවෙයි. නමුත් ඒ ඇයිද පිහිටවන්නට පුළුවන් වන්නේ ලෞකික දේවල් සම්බන්ධයෙන් පමණයි. තමන්ගේ දෙමාපියන් තමන්ට කොයි තරම් දුරට පිහිට වුණත් ඒ ඇයිද ප්‍රතිඋපකාරයක් කිරීමක් වශයෙන් අපි ඒ ඇයිද අතුපස්ථාන සැලකිලි කරන්නට පුළුවන්. නමුත් ජරාවට පත්වන විට අපිට කිසිසේත්ම දෙමාපියන් දෙපිට වෙන්නට බෑ. ජරාවට පත් නොවී සබන්නට නැත්නම් ජරාවට පත් වෙන්නේ නැතුව තියාගන්නට ඕනේ කියලා කොතෙක් උත්සාහ කළත් අපිට ඒ ඇයිද පිටවන්නට බෑ. ව්‍යාධි නොඑක ආකාර රෝග පීඩා ඇතිනවා. ඒ ඇයිද ඒකෙන් වළක්වන්නට පුළුවන් සත්‍යයක් තමන්ට නැහැ. තමන්ගේ දරුවෙකුට හැදෙන රෝග පීඩාවක් නවත්තන්න තමන්ට හැකියාවක් නැහැ. ඒ අය ජරාවට යන එක ව්‍යාධියට පත්වන එක මරණයට පත්වන එක වළක්වන්නට කිසිම කෙනෙකුට කිසිම හැකියාවක් නැහැ. මරුණට පස්සේ කර්මානුරූපව තවත් තැනක ගිහිල්ලා උපදිනවා මරණ මොහොතේදී. මාර කලින් කියවා වගේ ආශාවක් එහෙම ඇති වුණා නම් දුගතිගාමි වෙනවා. තරහක් ඇති වුණා දුගතිගාමි වෙනවා. කුසලයක් සිහිපත් වුණා සුගතිගාමි වෙන්නේ. කර්මයට අනුකූලව යම් තැනක උපදිනවා නම් ඒ ඉපදීමටත් පිහිට වෙන්නට ඉපදීම හොඳ තැනකට මේවා උපදවන්නට ඕනේ කියලා කටයුතු කරාට එහෙම අපට කටයුතු කරන්නට බැහැ. ඒක තමා විසින්ම කරගත යුතු දෙයක්. ගුරුවරු පිහිටවන්නේ ලෞකික දෙයක් උගන්වීමට පමණයි. ඒකත් පිහිටවන්නේ ලෞකික වශයෙන් විනා අපිට අවශ්‍ය ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, සංසාරික දුක් නැති කර දීම සඳහා නෙවෙයි. යාළු මිත්‍රයන්ගේ නෑදෑ හිත මිත්‍රයන්ගේ උපකාරයත් ඒ වගේ තමයි අපි සැලකිය යුතු වන්නේ. ඒ ඇයට ප්‍රතිඋපකාර කරන්නට ඕන, කෙලෙහි ගුණ සලකන්නට ඕන, ඒක වෙනම දෙයක් තමා තේරුම් ගන්නට ඕන. අත්තායගත නෝතනාතෝ කියන කාරණාව තමාට තමාගේම පිහිටයි, වෙන කාගේවත් පිහිටක් නෑ. දැන් මේ අය කල්පනා කරන්න පුළුවන් අපි බුදුරජාණන් වහන්සේ සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝයා සරණ යනවා. ඒක නිසා අපිට මේ ත්‍රිවිධ රත්නත්‍රයේ පිහිට සරණ තියෙනවා කියන එක. මෙහිදී තේරුම් ගත යුතුයි තමාගේ පිහිටයි තමාට තියෙන්නේ, බුදුහාමුදුරුවන්ගේ පිහිටක් නෙවෙයි කියන එක. ධර්මයේ පිහිටක් නෙවෙයි තියෙන්නේ තමාගේ පිහිට තමාට තියෙන්නේ. සංඝයාගේ පිහිටක් නෙවෙයි තමාගේ පිහිටයි තමාට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේට අද කොහොමවත් අපිට පිහිටවන්නට බෑ. උන්වහන්සේ පෙන්වම් පාළ. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේ වුණත් යම් කිසි කෙනෙකුට පිහිටවන්නට බෑ. උන්වහන්සේට පුළුවන්කම තිබෙන්නේ තුන් හේ කිච්ඡං අරතප්පං අප්පාතාරෝත තථාගත. ඔබලා විසින්ම උත්සාහගත යුතුයි මේ බුදුවරු නැත්නම් බුද්ධ ශ්‍රාවකයෝ මාර්ගයේ යාදීම පමණයි කරන්නේ. හරියට දොස්තර කෙනෙක් බෙහෙත් දීලා බෙහෙත් තුන්දුවක් ලියලා දෙනවා. නේද මේ දෙදේ මේකයි කියලා තේරුම් ගන්නවා. මේ විදිහට පිළිපදින්න මේ බෙහෙත් අරගෙන පාවිච්චි කරලා මේ රෝගය සුව කරගන්න කියලා දොස්තර කෙනෙකුට කියන්නට පුළුවන්. නමුත් ලෙඩාශ්‍රතී බෙහෙත් ගන්න එක ඒ අනුව පිළිපදින එක. දොස්තර බෙහෙත් දෙන එක වෙනම දෙයක්. ලෙඩා ගාවයි තියෙන්නේ ඒක තව තවත් ඒ දෙදේ වැඩි කරගන්නවද නැත්නම් සුව කරගන්නවද කියන කරුණ. මේ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාත් උන්වහන්සේගේ අවවාදන් ශාසන ආදියත් තමන් ඒවා පිළිපදින්නට ඕනේ. බුදුහාමුදුරන්ට පුළුවන්කම තියෙන්නේ තියෙන එක පමණයි, මාර්ගය පෙන්වුම් කර දෙන එක පමණයි. ධම්මයේ කියන එක තනිකරම පොත්පත්වල තියෙන දෙයක් නෙවෙයි. තමාගේ සිත තුළ තමා විසින් ඇති කරගත යුතු ධර්මයක්, තමා අවබෝධ කරගත යුතු ධර්මයක්. ඒ අවබෝධය ඇති කරගන්නේ තමා විසින්. ඒක නිසා එහිදී පිටවන්නේ තමාට තමාමයි. සංඝරත්නයේ යම්කිසි මාර්ගයක් පෙන්වුම් කරලා දෙනවා නම් මෙලොව යහපතෝ පරලොව යහපතෝ නිවන්සෝ ලබා ගැනීම සඳහා මාර්ගයක් පෙන්වුම් කරලා දෙනවා නම් ඒ මාර්ගයේ අනුගමනය කිරීම ඒ පුද්ගලයා සතු කාර්යයක්. ඒ අනුගමනය කිරීම කරන්නේ ඒ අය විසින්. ඒක නිසා තමාගේ පිහිට එතෙන්දී තියෙන්නේ තමාගේ ගාවම, වෙන කෙනෙක් ගාව නෙවෙයි. මේක පැහැදිලිවම තේරුම් ගන්න තමන්ගේ දරුවෙක් තමාට පිහිටවන්නට පුළුවන් වන්නේ ලෞකික වශයෙන් එක්තරා සීමාවක් සහිතව පමණයි. දරුවෙකුට වගේම තමයි දෙමාපියන්ට දරුවන් කෙරෙහි පිහිටවන්න තියෙන්නේ. තේමයි ස්වාමි පුරුෂයෙකුට, ආර්යාවෙකුට, නෑදෑ හිත මිත්‍රයෙකුට පිහිටවන්න තියෙන්නේ ඒ සීමාවන්ට යටත් වෙලා ලෞකික වශයෙන් දේවල් සඳහා පමණයි. අපින් අපේ ජාති දුක නැති කිරීම සඳහා, ජරා දුක නැති කිරීම සඳහා, ව්‍යාධි මරණ ශෝක පරිදේවාදී මේ සංසාරික දුක් නැති කිරීම සඳහා පිළිවෙත් පූර්ණය කළ යුතුයි. අපි පූර්ණය කළොත් ඒකේ ප්‍රතිවිපාක අපට ලැබෙනවා. මගේ බඩගින්නට මම කෑවට මේ අයගේ බඩ පිරෙන්නේ නැහැ. මගේ පිපාසයට මහා වතුර බීවට මේ අයගේ පිපාසය සංසිඳෙන්නේ නැහැ. මගේ ලෙඩකට මම බෙහෙත් ගත්තට මේ අයගේ ලෙඩක් සුව වෙන්නේ නැහැ. මේක ඕනම කෙනෙකුට පොදේ. තාත්තගේ ලෙඩේ හොඳ වෙන්නේ නැහැ තමන් බෙහෙත් බීවට. අම්මගේ ලෙඩේ හොඳ වෙන්නේ නැහැ තමන් බෙහෙත් බීවට. ඒ වගේම තමයි සහෝදර සහෝදරියන්ගේ බඩගින්නවත් ලෙඩ සාපිපාසා ලෙඩ උමනවත් හොඳ වෙන්නේ නැහැ තමන් ඒව අනුගමනය කළාට ඒ අය විසින් ඒ දේවල් අනුගමනය කළ යුතුයි. මේක පැහැදිලිවම තේරෙනවා නම් මේ කේක්කිනා සමග තියෙන අනවශ්‍ය ආකාර බැඳීම් වලින් යුතුව තමාගේ සංසාර ගමන කෙටි කර ගැනීමට අවශ්‍ය වෙන මාර්ගයේ ගමන් කරන්න නැතුව ඒවා ආවරණය කර ගන්නට යන්නේ නැහැ. එම නිසා තේරුම් ගත යුතුයි තමාගේ පිහිට තමාමයි කියන කාරණාව. අත්තනාව සදන්තේන නාතන් ලැබෙති දුර්ලභං දුර්ලභෝ නිර්වාණ ධාතුව ලබන්නට නම් තමා විසින්ම තමාගේ ආත්ම භාවයේ දමණය කරගත යුතුයි. ඒ ආත්ම භාවය කියන එක සම්මුතියේ පිටලා කියන වචනයක්. ආත්මයක් නැති වුණත් එහෙම අපිට කතා කරන්න සිදු වෙනවා. එතකොට තමාගේ ආත්ම දමණය තමා විසින් කරගත යුත්තේ කෙසේද කියන කාරණාව පැහැදිලිවම තේරුම් ගන්න ඒ අනුව පිළිපැදීමෙන් තමයි තමන්ට යහපත සිදුවන්නේ. මෙලොව යහපත සල්සා දෙන යම් යම් ප්‍රතිපත්තිමාලම බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළ ධර්මයේ සඳහන් වෙනවා. සංඝයා වහන්සේලා දේශනා කරලා පෙන්වුම් කරනවා. ඒවා පිළිපැදීම තමා සතු කාර්යයක්. කෙසේ පිළිපැද්දොත් තමාට පුළුවන් මෙලොව යහපත සල්සා ගන්නට. මරලෝ යහපත සල්සා දෙන මාර්ග පෙන්වුම් කරලා දෙනවා. ඒ මරලෝ යහපත දෙන්නුම් කරලා දෙන මාර්ගයේ ගමන් කිරීමෙන් තමන්ට පුළුවන් පරලෝ යහපත සල්සා ගන්න. විශේෂයෙන්ම දුෂ්චරිත වලින් ඈත් වෙන්නේ තේ සුචරිතයේ යෙදෙන්නට ඒ පුළුවන් තරම් කුසල කර්ම සිදු කරන්නට මේ ආදී වශයෙන් කියන කරුණු පිළිපැදීම තමා සතුකාරයයි. ඒ වගේම තමයි මේ නිර්වාණ සුභ සිද්ධිය ලබා ගැනීම සඳහා මේ විදිහට කටයුතු කරන්නට ඒ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරලා දීලා තියෙනවා. ධර්මයේ සඳහන් වෙනවා සංඝයා ඒ පිළිබඳ ඒ මාර්ගයේ ගමන් කළ සංඝ රත්නේ ඒකන් උපෑදිලිව පෙන්눔 කරලා දෙනවා. ඒ අනුව පිළිපැදීම තමා සතු කාර්යයක් වෙන කෙනෙකුට ඒක කරලා දෙන්නට පුළුවන් දෙයක් නෙවෙයි. අම්මා කෙනෙක් නිවනට පත් කරන්න තමන්ට පාරමී පුරලා තමන් නිවන් දැකලා එහෙම කරන්නට බෑ. ඕනනම් මේ විදිහට කරන්නට ඒ කියලා කියන්නට පුළුවන්. ඒක නිසා මගේ විමුක්තිය මා විසින්ම සල්සාගත යුතුයි. මේ සංසාර දුකින් මිදීමට අවශ්‍ය කටයුතු මා විසින්ම සම්පාදනය කරගත යුතුයි කියන අදහසේ දැඩිව පිළිදලා ඒ අනුව පිළිපදින්නට උත්සාහ ගත යුතුයි. ඒසේ නොකළොත් එහෙම හැමදවසම සංසාරේ පුරා ගමන් කරන්නට අනාගතයේදී සිදුවන. ඒක නිසා තමාගේ ආත්ම භාවය දමනය කර ගැනීමට නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා ත්‍රි ශික්ෂාවක්. ශීල සමාධි ප්‍රඥා කියලා. මේ ත්‍රි ශික්ෂා ධර්මයන්ම තමයි තවත් ටිකක් විස්තර වශයෙන් කතා කරන විට ආර්ය අෂ්ටාංග මාර්ගයක් කියලා පෙන්වන්න කරන්නේ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයම තමයි ඊටත් වඩා විස්තර වශයෙන් කතා කරන විට සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වශයෙන් උන්වහන්සේ පෙන්වන්න කලේ. එම නිසා මේ කරුණ තමයි අවබෝධ කරගෙන මේ කර්ම මා විසින්ම දිනු කරගත යුතුයි. කවදා හෝ දවසක සංසාර දුකින් මිදීමට නම් නිවන් අවබෝධ කර ගැනීමට නම් කියලා හිතලා ඒ කර්ම අවබෝධ කරගන්නට ඕන. සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව ගත්තොත් අඩුම වශයෙන් පංචශීල පද පහවත් ආශ්‍රා කරගෙන අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඊට අමතරව සමාධිය වැඩෙන්නට අවශ්‍ය වන ආකාරයේ භාවනාවක් තමා විසින්ම කරන්නට ඕන. භාවනාවට පරිබෝධ වෙන දේවල් නැත්තම් අන්නයිගේ භාවනාව කඩාකප්පල් කරන දේවල් කරන්නට යන්නට එපා. ඒ වේ අපසල කර්ම තමාට අත්දකින්නට සිදෙනවා මේ භවයේ නූවත් මත භවයකදී. ඒක නිසා සමාධිය වැඩෙන කෙනෙකුට භාවනා කරන කෙනෙකුට අවහිර කරන එක විශාල අපසලයක්. අවහිර කරන්නටත් එපා. අවහිර කරන එකක් තියෙනවා නම් පුළුවන් තරම් ඒක නැති කරගන්නට කටයුතු කරන්නට ඕන. එතකොට ප්‍රඥාව දියුණු වීම සඳහා විශේෂයෙන්ම නිවන් යාමට අවශ්‍ය ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම කටයුතු සම්පාදනය කරගත්තු කෙනෙකුට පමණයි තමාගේ විමුක්තිය තමාටම ශ්‍රේයාගත හැකි වන්නේ. මේ ශාතේ අනිවාර්යයෙන්ම ප්‍රඥාව දියුණු වන ආකාරයෙන් කටයුතු කරන්නට ඕනේ. තමාගේ ආත්ම භාවය දමනය කරගත හැකි එවිට පමණයි. එමේ නිසා එදිනදා ජීවිතේට ආර්ය අෂ්ටාංග මාර්ගය එකතු කරගන්න බලන්න. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංග මාර්ගය අංග 8න් ජීවිතයේ එකතු කරගත යුතු අංග තියෙනවා 4-5ක්. සම්මා සංකප්ප යහපත් සංකල්පනා මේ සංසාර දුකෙන් මිදෙන්න ඕනේ. සංසාර දුකෙන් මිදෙන අයට බාධා කරන්නත් හොඳ නෑ. සංසාර දුකෙන් මිදෙන අයට අතේත දෙන්නත් ඕනේ. ඒක නිසා මම භාවනාවක් කරන්න ඕන, නිවන් යන්නට ඕනේ වාදී අදහස් පළමෙන් ඇති විය යුතුයි. ඒතේ අදහස් ඇති නැති කෙනෙක් කවදාවත් භාවනාවක් කරන්නෙත් නෑ, පටන් ගන්නෙත් නෑ. පටන් ගත්තේ නැත්නම් නිමාවක් කවදාවත් දකින්නටත් බෑ. යම් දෙයක් නිමා කරන්නට නම් අපිට ආව ආරම්භමක් තියෙන්න ඕන, ආරම්භයක්. ආරම්භයක් ඇති කරගත්තේ නැති කිසිවක් නිමා කරන්නට හැබෑ. එම නිසා මේ දක්වා භවනා කරන්න හරියට පටන් ගත්තේ නැතත් භවනාව පටන් ගන්නට උත්සාහ ගත්තේ පටන් ගන්නට මොන. නෙක්ඛම්ම සංකප්ප අව්‍යාපාද පුලුවන් තරම් දුර තරහසිත ඇතුවේ මෛත්‍රීසිතින් ඉන්න එකයි කරුණාව. ඊළඟට අව්‍යාපාද සංකල්පනකාව කියන්නේ කරුණාව. කරුණාසිත ඇති කර ගන්න ඕන ජීවිතයේ මේක එකතු කරගත යුතු දෙයක්. සමාගේ ආත්ම භාවය දමණය වෙන්නේ එතකොට. සම්මා වාචා බොරු කේලම් පරිශෝචන සම්පප්පලා පුලින් ඇතීම අනිවාර්යයෙන්ම කළ යුත්තේ. සම්මා කම්මන්ත කයෙන් කරන වැරදි සතුන් මෙරීම සොරකම් කිරීම කාමයේ වර්ධහැසීම ආදීම වලකින එක අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. සම්මා ආජීවයේ නිවරදි ආකාරයෙන් ජීවිත පැවැත්මක් ගෙන යාම ඊළඟට සම්මා වායාම. සම්මා වායාමේ තියෙනවා නූපන් අකුසල ධර්ම නූපදවා ගැනීමට උත්සාහ ගන්නට ඕන. මේ දක්වා මේ කුසල අකුසල මං කරලා නැහැ. ඉදිරියටත් කරන්නේ නැහැ කියලා ඒ සඳහා උත්සාහයක් තියෙන්නට ඕන. ඒ උත්සාහය ජීවිතයට එකතු වෙ යුතුයි. උපන් අකුසල ධර්ම ප්‍රහාණය කරන්නට ඕන. මේ අකුසල කර්ම මම කරනවා, ඒව මම නැති කර ගන්නට ඕනේ කියලා උත්සාහ ගත යුතුයි. ඒකත් ජීවිතයට එකතු වෙ යුතුයි. අමුතෙන් භාවනාවක් වශයෙන් කරන්නට දෙයක් ඒක නෑ. ඊළඟට නූපං කුසල ධර්ම තියෙනවා, මේවා උපදවා ගැනීමටත් උපං කුසල ධර්ම තියෙනවා, තවත් දියුණු කර ගැනීමට උත්සාහ ගත යුතුයි. උපං කුසල ධර්ම කියනකොට මේ අය දන් දෙන පිරිසක්. මේ දන් දීමෙන් පමණ සීමා වෙන මේ ඔක්කොම කුසල ධර්ම අපි සිදු කරලා තියෙනවා කියලා සෑහීමකට පත් වෙන්න කිසිසේත්ම සුදුසු නැහැ. දන් දීම පමණක් නෙවෙයි කුසල කර්ම කියන්නේ දාන සීල භාවනා කියලා කොටස් තියෙනවා. තීනි මාන දෙකේ පුණ්‍ය ක්‍රියාවත්තුනේ දානමේ පුණ්‍ය ක්‍රියාවත්තු, සීලමේ පුණ්‍ය ක්‍රියාවත්තු, භාවනාමේ පුණ්‍ය ක්‍රියාවත්තු කියලා උන්වහන්සේ පෙන්වන් කළා ඒ කරුණ. ඒක නිසා දන් දීමෙන්ම සෑහීමකට පත්වන්නේ නැතුව සීලයක් තියෙන්නට ඕන, භාවනාමේ පුණ්‍ය ක්‍රියාවත්තු භාවනාවක් තියෙන්නට ඕන. එතකොට මේ භාවනාව තුළින් තමාගේ සිත තුළ මේ දක්වා සතිය දිනු වෙලා නැත්නම් ඒ සතිය නූපන් කුසල ධර්මයක්. තමාගේ සිත තුළ සමාධිය දිනු වෙලා නැත්නම් ඒකත් නූපන් කුසල ධර්මයක්. සමාධියේ පහළ මට්ටමකට දිනු වෙලා තියෙනවා නම් ඊයේ සමාධි මට්ටම් නූපන් කුසල ධර්ම. ඒ වගේම ප්‍රඥාවෙන් මේ ලෝකයේ අනිත්‍ය වශයෙන් මේ පංචස්කන්ධ ලෝකයේ අනිත්‍ය වශයෙන් දකින්නට බැරි නම් පේන්නේ නැත්නම් මේවා එකාන්ත වශයෙන් දුක් කියලා දකින්නට බැරි නම් පේන්නේ නැත්නම් ඒවා ඒකාන්තයෙන්ම මම නෙවෙයි, මගේ ආත්මයක් නෙවෙයි, මේවා ඒකාන්තයෙන්ම හේතුඵල මේ ක්‍රියාදාමයක් අනාත්මය කියන කරුණ පැහැදිලිවම තමන්ට තේරෙන්නේ නැත්නම් පැහැදිලිව පේන්නේ නැත්නම් ඒවා නූපන් කුසල ධර්ම කියලා හිතාගන්න. එහෙම හිතාන නිකන් ඉඳලා බෑ. නූපන් කුසල ධර්ම උපදවා ගැනීමට උත්සාහ ගත යුතුයි. විශේෂයෙන්ම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයන් පිළිබඳව පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති කරගන්නේ නැතුව, භාවනාවෙන් අත්දකින්නේ නැතුව කිසිවෙකුට කවදාවත් නිවන් ලබන්නට බෑ. ඒක නිසා මේක අනිවාර්යයෙන්ම මේ ත්‍රිලක්ෂණ ධර්මයන් පිළිබඳ පැහැදිලි අත්දැකීමක් ඇති කරගත යුතුයි කියන හැඟීමේ පිටල කටයුතු කරන්න. අපි අර නිවන ඔබට කියලා පොතක් දීලා තිනවා. ඒ පොත මේ අය ගාව ඇති. ඒක හොඳට මේ අනාත්ම ලක්ෂණය පිළිබඳ කරුණු විශේෂයෙන්ම අවබෝධ කරගන්න බලන්න. අනිත්‍ය දුක්ඛ ගැන ඒ වගේම කරුණු අවබෝධ කරගන්න. එහෙම අවබෝධ කරගත්තොත් එහෙම ඒක ඒ අවබෝධය තමයි ආත්ම විසුද්ධිය සඳහා ආත්මය දමනය කර ගැනීම සඳහා බෙහෙවින් උපකාර වේවි. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වගේම තමයි මේ සියලුම සංස්කාර ධර්ම ශූන්‍යයි හිස්සෝ ධර්ම. අසාරවත් වූ හරවත් වූ ධර්ම නෙවේ මේවා ශූන්‍ය වශයෙන්ම දැකලා නැත්නම් ඒකත් තමාගේ සිත තුළ නූපන් කුසල ධර්මයක් තමයි. ඒ වගේම මේ සංස්කාර ධර්ම කෙරෙහි පණ තියෙන හෝ පණ නැති අජීවී සජීවී සංස්කාර කෙරෙහි ඇලියදී බැඳි බැඳී සිටීම දුක්ඛ සමුදය සත්‍යයක්. ඒක තේරුම් අරගෙන මේ දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කිරීමට කටයුතු කරේ නැත්නම් ඒකත් නූපන් කුසල ධර්මයක්. මේවා කෙරෙහි නොබැඳිය යුතුයි, නොඇලිය යුතුයි, මේවා සිතින් අත්හළ යුතුයි කියන කරුණ සමාගයේ සිටතොල මේ දක්වා ඇතිවෙලා නැත්නම් ඒවත් නූපන් කුසල ධර්ම තමයි. ඒ වගේම තමයි විදර්ශනා ඥාන තියෙනවා. මේ හේතුන් නිසා මේ පංචස්කන්ධ ධර්ම ඇති වෙනවා කියලා දකින්නට බැරි නම් Tamanṭama තේරෙන්නේ නැත්තම් ඒකත් නූපන් කුසල ධර්මයක්. ඒ වගේම මේවා නාම රූපය නැත්තම් මේවා පංචස්කන්ධ ධර්මය මේවා ධාතුය මේවා ආයතන ආදී වශයෙන් තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ විවිධ දෘෂ්ටි කෝණ වලින් බලමින් එහි තියෙන යථා තත්ත්වය යථා පරිදි යම් කෙනෙකුට අවබෝධ කරගන්නට නොහැකි නම් ඒකත් නූපන් කුසල ධර්මයක් වශයෙන් තේරුම් ගත යුතුයි. මේ පංචස්කන්ධයේ නියම තත්ත්වය තේරුම් ගන්න නැතුව කවදාවත් නිවන් ලබන්නට බෑ. ඒ නියම තත්ත්වය තේරුම් ගත්තේ නැති අය මේකේ ආත්මයක් තියෙනවා අය මෙතන මම කියලා කෙනෙක් සිටිනවා අය ගැහණියක් සිටිනවා අය ප්‍රේමියෙක් සිටිනවා අය ආදී වශයෙන් වැරදි දෘෂ්ටි වල එල්බගෙනයි කටයුතු කරන්නේ. එම නිසා ඒ දෘෂ්ටීන් අයින් කරගන්නට ඕන සම්මා දිට්ඨියෙන් බවට පත්වන්නට ඕන. එසේ වුවොත් තමයි අපිට කවදා හෝ දවසකදී නිවන් අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ. දැන් ඔය ඇතිවීම නැතිවීම දකින්නට දෙනවා මේවා සංසාරයේ සඳහස්කන්දී සිටීම මහා භයානක දෙයක් කියලා දන්නේ නැත්නම් මේ සංසාරයේ රැඳී සිටීමේ ආදීනවයන් තමන්ට තේරෙන්නේ නැත්නම් මේ සංසාරයේ කෙරේ කලකිරීමක් තමාගේ සිත තුළ ඇති වෙලා නැත්නම් මේ සංස්කාර ධර්ම ඔක්කොම අතහළ යුතුයි කියලා අතහළින්න හැකියාවක් තමාගේ සිත තුළ නැත්නම් මේ ඔක්කොම නූපන් කුසල ධර්ම. ඒ වගේම තමයි මේක තමයි දුක්ඛ සත්‍ය මේ සමුදය සත්‍ය කියන්නේ මේකට නිරෝධ සත්‍ය මේකයි මාර්ග සත්‍ය මේකයි කියලා දකින්න දෙනු හැකෙනම් ඒවත් නූපන් කුසල ධර්ම වශයෙන් සැලකිය යුතුයි. ඊට අමතරව තමාට අඩුම වශයෙන් සෝවාන් වෙලා ඉන්නත් නැත්නම් ඒක සෝවාන් වෙච්චි නැති එක නූපන් කුසල ධර්මයක් සෝවාන් වෙච්චි genu සකදාගාමි වෙලා නැත්නම් ඒක නූපන් කුසල ධර්මයක් කියලා ඊයේද මාර්ගඵල නූපන් කුසල ධර්ම වශයෙන් තේරුම් ගන්නට ඕන. සමත වශයෙන් කතා කරන පළවෙනි ධ්‍යානෙවත් උපදවාගත්තු කෙනාට දෙවෙනි ධ්‍යානයේ නූපන් කුසල ධර්මය දෙවෙනි ධ්‍යානෙ උපදවාගත්තු කෙනාට තුන්වෙනි ධ්‍යානයේ සහ එයින් එහා තියෙන සෑම ධ්‍යානයක්ම නූපන් කුසල ධර්ම. මේ විදිහට තමා ළඟ නූපන් කුසල ධර්ම ගැන අවබෝධයක් ඇතිවිය යුතුයි. මෙයම නුවණින් කල්පනා කරලා බලන්න තමන් ළඟ මොනවද මේවා පිළිම මේ කරුණු පිළිබඳ මේ දක්වා දැනගෙන සිටින්නේ අවබෝධ වෙලා තිබෙන්නේ කියලා. ඉතින් ඒ අවබෝධයල නැති කරන අවබෝධ කරගෙන ඒක තමාගේම අවබෝධයක් බවට පත් කරගන්නට හැකියාවක් නොලැබුණොත් එහෙම මේ ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්නවන්නේ නැහැ කවදාවත් නිවනට සමීප වන්නේත් නැහැ. ඒ නිසා මේ කරුණු තේරුම් ගත යුතුයි තමා විසින්ම අවබෝධ කරගත යුතුයි. එහෙම අවබෝධ කරගෙන කටයුතු කරන කෙනා උපං කුසල ධර්ම තව තවත් දියුණු කර ගැනීමටත් උත්සාහයක් ගන්නට ඕන. ඒ උපං කුසල ධර්ම දියුණු කර ගන්නට ගන්න විට තමාගේ සිත තුළ සතිය තියෙනවා නම් තවත් සතිය දියුණු කරනවා. සමාධිය තියෙනවා නම් තවත් සමාධිය දියුණු කරනවා. ඒ වගේම ප්‍රඥාව තියෙනවා නම් ප්‍රඥාව තවත් දියුණු කරනවා. මේ නූපං කුසල ධර්ම සහ උපං කුසල ධර්ම බලන අනුව කල්පනා කරනකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8ම තමා ළඟ ඉපදිලා නැත්නම් එක එකක් අරගෙන බලන්න කොයිතරම් දුරට මේ අංග ඉපදිලා තියෙනවද දියුණු වෙලා තියෙනවද තව කොච්චර නම් වඩන්න තියෙනවද කියලා අවබෝධ කරගන්න. සත්‍විස් බෝධිපාශික ධර්මානුව කල්පනා කරනවා නම් තමාගේ ශීතතර සතර සතිපට්ඨාන ධර්මයේ ධර්මයන් කොච්චර දුරට වැදගත් තියෙනවද සම්මප්පදාන ධර්මයන් කොයිතරම් දුරට දියුණු වෙලා තියෙනවද ඉද්ධිපාද ධර්මයන් තමාගේ ශීතතර තියෙනවද සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වැනි ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් කොහොමද මගේ ශීතතර ක්‍රියාත්මක වන්නේ සත්‍ය බොද්ධංග ධර්මයන් සති ධම්ම විචේ විරිය පීඩිපස්සද්දි සමාධි උපේක්ඛා වැනි සත්‍ය බොද්ධංග ධර්මයන් මගේ ශීතතර වැඩිලා තියෙනවද මේ මොනවද තියෙන අඩුපාඩු ආදී වශයෙන් ඒවත් මම කල්පනා කරලා බලන්නට ඕන. එහෙම බලනකොට තමයි Tamanḍa තේන්නේ Taman ඉන්නේ කොයි තරම් පහළ මට්ටමකද කියලා. හැම දවසම ඒ මට්ටමේ මේ ඉඳලා කවදාවත් නිවන් යන්නට බෑ. තමන්ට භවනා කරන්න අදහසක් පහළවන්නේ නැත්නම් නිවන් යන්නට මේ ජීවිතේදී නිවන් දකින්නට අදහසක් පහළ වෙලා නැත්නම් කලින් ආත්මවල ඒවා කරලා නැහැ කියන කරුණ තමයි අපිට ඒකෙන් පෙන්වන්න කරන්නේ. ඉතින් මේ ජීවිතෙත් ඒවා කලේ නැත්නම් ඊළඟ අනාගත බාහොලදීත් මේ සත්‍යෙම තමයි. බුදුවරු ලෝකේ පහළ වෙයි උන්වහන්සේලා ධර්මයේ දේශනා කරයි පාරමී ශක්තියන් වශයෙන් මේ ධර්ම කරුණු පූර්ණය කරන පිටින අය පමණක් නිවන් දකි අනිත් අය සංසාරේ ඔහේ ගමන් කරයි. තමන් මේ තත්ත්වයට පත් වෙනවද පත්තියේ යුතුයද පත්තණේක සුදුසුද කියලා බලන්න බැලුවට පස්සේ තමන්ගේ සිත තුළ පුදුම උද්‍යෝගයක් බලයක් චිත්ත චිත්ත ධෛර්යයක් සමාගයේ සිත තුළ ඇති වෙන්නට ඕනේ. මේවා මා විසින් කරගත යුතුමයි. මේවා කල් දාන්නට සුදුසු දේවල් නෙවෙයි කියලා. එහෙම කටයුතු කරන කෙනාට තමයි ආත්ම භාවයේ දමණය කර ගන්නට පුළුවන් වන්නේ. ඒ විදිහට ඒ කරුණ දැනගෙන සමාධිය සම්මා සාද අර බීර්ය ඇති කර ගන්නවා සතිය දියුණු කර ගන්නටත් ඕන සම්මා සතිය. ඒ සම්මා සතිය දියුණු කර ගැනීමට කරුණ තුනක් මා කියනවා. ඒ කරුණ තුන ජීවිතයට එකතු කර ගන්න. අඩුම වශයෙන් තමාගේ සිත තුළ රාගයේ, ද්වේෂයේ, ක්‍රෝධයේ වැනි සිතුවිලි එනකොට ඒක සීපත් කරලා එතන මෙතන මේ සිතුවිලි නැති කර ගන්න උත්සාහ ගත යුතුයි. රාග සිතක් ඇති වෙනවා නම් රාගයක් කියලා සීකරලා ඒක නැති කර ගන්න. තරහ සිතක් වෙනවා නම් තරහ සිතක් කියලා ඒක නැති කර ගන්න. මොනවා හරි ක්ලේශ ධර්මයක් ඇති වෙනවා නම් ඒ ක්ලේශ ධර්මයේ සීපත් කරලා ඒක නැති කර ගන්න. ඊට අමතරව එදිනෙදා ජීවිතයේදී වැඩ කටයුතු කරන විට සිහියෙන් යුතුව කරන්නට බලන්න. ඊටත් අමතරව පුළුවන් නම් ඔය බුද්ධෝවාගේ පරිකම්ම වචනයක් අරගෙන ඒක නිතරම සිහි කරන්න බලන්න. නිකන් ඉන්න විදාවට නොඑක් දේවල් කද හිත හිතා කල්පනා කර කර කාලයේ කාදමන්නේ නැතුව බුද්ධෝ කියාම සිහි කරන්න බලන්න. ටික කාලයක් යනකොට මේගේ සතිය දියුණු වේවි. ඒ සතිය දියුණු වුණාට පස්සේ සමාධි සමාධිය දියුණු කරගන්න ඒ සතිය දෙහෙමින්ම උපකාර වෙනවා. සතිය දියුණු වෙච්ච නැති කෙනෙකුට සමාධිය දියුණු කරන්නට බෑ. ඒක නිසා සමාධිය දිනු කර ගැනීම සඳහා අඩු වශයෙන් මෛත්‍රී භාවනාවක් කෙනි භාවනාවක්වත් හැම දවසම ටික ටික හරි පුරුදු කරන්න බලන්න. එහෙම පුරුදු කරන්න පටන් ගත්තේ නැත්නම් කවදාවත් තේින්නේ නැහැ. ඒ නිසා අදාළම පටන් ගත යුතුයි. අදාළම පටන් ගන්න පුළුවන් හැටියට ටික ටික හරි කළාන්නට ඕන. ඒවා කරන විට නොයෙ බාධා පැමිණා දෙද රෝග ඇති වෙනවා, කරදර පීඩා ඇති වෙනවා, අමනුෂෝදුරු ඇති වෙනවා, මාරු උදුරු ඇති වෙනවා, ඉත්තු පීඩා උදුරු ඇති වෙනවා, කර්ම පීඩා උදුරු ඇති වෙනවා, නොයෙක් දේවල් එනවා. මේවා ආවට පස්සේ තමන්ගේ කාලේ මේ කාලය තුළදී මේවා කරන්නට බැරි වුණා. ඒක නිසා මේවා නැති වුණාට පස්සේ නැති වෙච්ච කාලේ කරගන්න බැරි දේවල් දැන් කරන්නට ඕනේ කියලා බලවත් තීරයක් ඇතුව කරන්නට පටන් ගන්නට ඕන. ඉතින් ඒ විදිහට සමාධිය දිනු වෙන භාවනාවක් කළ යුතුයි. ඉතින් ප්‍රඥාව දිනු වීම සඳහා පංචස්කන්ධ ධර්මයන් පිළිබඳ අවබෝධයක්, ධාතු පිළිබඳ අවබෝධයක්, ආයතන පිළිබඳ අවබෝධයක්, පටිච්ච සම්පදා ධර්මයන් පිළිබඳ, චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව, අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් පිළිබඳව, විදර්ශනා ඥානයන් පිළිබඳව මේ ආදී නිවන් යාමට අවශ්‍ය වෙන කරුණු තියෙනවා. ඒවා පිළිබඳ අවබෝධයක් පළමුවෙන් ඇති කරගන්න තමාගේම අවබෝධයක් ඇති කරගන්න. ඒ අවබෝධය ඇති කරගෙන විදර්ශනා භාවනා කරන විට මේ පංචස්කන්ධ ධර්ම නිරන්තරයෙන්ම ඇති ඇති නැති නැති යන හැටි බල බලා සිටින්න. එහෙම කළොත් එහෙම අත්නා වේසදන් තේන නාතන් ලැබති දුල්ලබං කියලා බුදුහාමුදුරුවෝ දැක්වූ පරිදි ඒ ගාථාවේ දුල්ලබෝ නිර්වාණ ධාතුව මේ ආත්ම භාවයේ දමණය කර ගැනීම තුළින් තමන්ට ලබන්නට පුළුවන්කම ලැබේ. විශේෂ කටයුතු කරන්නට ඕන මේවා මේ කණින් අහලා අනික් කණින් පිට කරලා ඇරියොත් තමන්ට එකෙන් කිසිම පළක් නැහැ, ප්‍රයෝජනයක් නැහැ. මේවා ජීවිතයට එකතු කරගත්තොත් විතරයි ඒ ධර්මයේ ශ්‍රේමෙන් තමන්ට ප්‍රයෝජනයක් තියෙන්නේ. ඒක එකතු කරගන්නේ තමා විසින්මයි. අත්තායත් නෝනාතෝ කියන එක හොඳට සිහියට නඩා ගන්න. තමාගේ පිහිට තමාම ශ්‍රයාගත යුතුයි. වෙන කිසියෙක් තමාට පිහිට දෙන්නට නැහැ. දැන් මේ කාලයේ අවකාශ දෙන්නේ නැහැ. ඒක නිසා මේ දේශනාව මෙතනින් අපිට නිම කරන්න සිදු වෙනවා. එම නිසා අප දෙවියන් දෙම් පින්දීර මේ දේශනාව නිම කරමු. කවුරුත් කියම ආකාශත්තා කියන පාඩේ ආකාශත්තා දිබුම්මත්තා දේවානාගාමයි දිකාපින්නම් තන් අනුමෝදිතා චරන් දක්වන් ශාසනං ආකාශත්තා දිබුම්මත්තා දේවානාගාමයි දිකාපින්නම් තන් අනුමෝදිතා චරන් දක්වන් දේශනං ආකාශත්තා දිබුම්මත්තා දේවානාගාමයි දිකා පුඤ්ඤං තන් අනුමෝදිතා චරන් දක්වන් තුමන් පරන්තේ ප්‍රාර්ථනේ ගනිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බාන පත් ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛාවන් නෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු මේ කළ කුසල සත්‍යමේ යගේ මෙලෝ හත්තසල සේවා පරිභෝය අපතත්පත් වේවා නිවනිෂන සීමට මේ කුසල හේතු වාසනා වේවා අභිවාදන ශීලස නිච්ඡං වද්ධා අපචායනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිනේ වච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිඤ්ඤතු සෝපත් දේවා නිවන් සුද දේවා.